අද නොදුටු සිනමාවෙන් අපි කතාබහට ලක් කරන්නේ මේ දිනවල කතාබහට ලක්වන සිනමා නිර්මාණයක් පිළිබඳව ශමීර් රංගන විසින් අධ්‍යක්ෂණය කළ මෝටර් බයිසිකල් කියන සිනමා නිර්මාණය පිළිබඳව යම් කෙසේ ආකාරයක කතාබහක් ඔබ වෙත ගෙනෙන්නට අද නොදුටු සිනමාවෙන් අපි තීරණය කළා. මේ කතාබහට අපි සම්බන්ධ කරගන්නට තීරණය කළා සිනමා විචාරක බුවත් නලින් වික්‍රමගේ, ඒ වගේම සිනමා නිර්මාණ අධ්‍යක්ෂකවරයා ශමීර් රංගන. අපි මේ කතාබහ ආරම්භ කරමු බූපතිකෙන්. බූපති, ආයුබෝවන්.
ආයුබෝවන් සංජය.
බූපති, දැන් අපි දැක්කා පසුගිය වකවානුව තුළ ශ්‍රී ලංකාවේ තරුණ එවගේම නැගියන සිනමා නිර්මාණකරුවන්ගේ සිනමා නිර්මාණවලට පාදක වෙච්ච තේමාවන්, ඒ වගේම පාදක වෙච්ච කරුණු කාරණා ගත්තාම මෑතකදී මෝටර් බයිසිකල් කියන සිනමා නිර්මාණය, එහෙමත් නැත්නම් ශමීර් රංගනගේ පළමු වෘතාන්තමය චිත්‍රපටය, මේ සිනමා නිර්මාණය තරමක වෙනස් ආකාරයක් ගන්නා සිනමා නිර්මාණයක් ලෙස එළිදක්වන්නට එහි අධ්‍යක්ෂකවරයාට හැකියාව ලැබී තිබුණා. එහෙමත් නැත්නම් මෙහි අධ්‍යක්ෂකවරයා ශමීර් රංගන තීරණය කළා තිනවා තමන්ගේ පළමු සිනමා නිර්මාණය වෙනස් ආකාරයක, අපිට ශ්‍රී ලංකාවේ දකින්නට ලැබෙන සිනමා නිර්මාණවලින් වෙනස් මගක් ගන්නා සිනමා නිර්මාණයක් ලෙස එළි දක්වන්නට. මේ ගැන සිනමා විචාරකයෙක් විදිහට ඔබගේ මතය මොකද බූපති?
ඔව් සංජය, එකක් මම ඔබ කියපු කාරණයට එකඟයි. අනිතක අපි මෙතනදී සංජය ඔබ කිව්වා වගේ මේ අලුත් පරම්පරාවක්, අලුත් චිත්‍රපටි ධාරාවක් කියනකොට මොකද්ද මේ අලුත් කියනක මම හිතන්නේ සරල හරි අර්ථකථනය කරගන්න වෙනවා. මම හිතන්නේ හැමදේමත් අලුත් චිත්‍රපටි හැදෙනවා. නමුත් අපි දන්න දේ තමයි සංජය අලුත් පරම්පරාවක් විදියට එනකොට මොකද්ද මේ අපි පරම්පරා ඛණ්ඩනයක් කියලා කියන්නේ කියන කාරණේ තරමක් සංකීර්ණයි. මොකද ඒක නිකම්ම චිත්‍රපටියක් ආපු පමණින්ම වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට අපි ගත්තොත් ලෙසජේන් ස්පීරිස්ගේ සිනමාව, අපි ඒ කාලේ සිනමාවක් එක බැලුවම ඒක ඛණ්ඩනයක් කියලා අපි සලකන්නේ. එක පැත්තකින් ඒ චිත්‍රපටිය ඔබ කිව්වා වගේ විශාල රසක් තිබ්බ තේමාමය වශයෙන් රේඛාව චිත්‍රපටිය ගත්තොත්, අනිත් පැත්තෙන් සිනමාව භාවිතය සම්බන්ධයෙන් එතුවක් තිබ්බ ස්ටුඩියෝ, එහෙම නැත්නම් චිත්‍රාගාර සිනමාවෙන් එළියට ආවා. මෙන්න මේ වගේ පතිරාජගේ සිනමාව ආපු වෙලාවේ, ඊට පස්සේ ප්‍රසන්න විතානගේ ආපු වෙලාවේ, හැම වෙලේම සිනමාවේ හුදු තේමාමය අරගලයට එහා ගියපු තව බහුවිධ අරගලයක් තේන්නට තිබ්බා. මම හිතනවා සංජය මෝටර් බයිසිකල් චිත්‍රපටිය හා බැඳිච්ච කාරණේදිත් මේ කාරණේ වළංගුයි කියලා. එක පැත්තකින් අපි දන්නවා පහුගිය කාලේ ලංකාවේ සිනමාව සීමා වෙලා තිබ්බ සම්පූර්ණයෙන්ම මේ යුද තේමාවලට. පෙම්වතෙක් පෙම්වතියක් දාන්න ගියත් පිටිපස්සෙන් යුද්ධ තිබ්බනම් හොඳයි වගේ එකක් ආවා. වෙන කතා දේමක් කරන්න ගියත් මම මේක කියන්නේ අර සිංහල ජාතිවාදීන් කියන මේ යුද්ධ විකුණන කනවා කියන අරමුණින් නෙමෙයි. නමුත් මේක පැහැදිලිවම අපිට පෙනෙන්නට තියෙන ලක්ෂණයක් තිබ්බා. ඒ වගේම තමයි සංජය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් ජාත්‍යන්තර රූලවල මේ වගේ චිත්‍රපටි වලට මෑත කාලීනව තියෙන අවධානය ටිකක් අඩු වෙගෙන යනවා. ලංකාව යුද්ධ ඉවර වෙච්ච එකත් එක්ක සහ අපි පෙනෙන්නට තියෙන එක තමයි ඊයේ පෙරදාපු චිත්‍රපටි දෙක තුනක්ම කලින් තිබ්බ ප්‍රමුඛත්වය අන්තර්ජාතික චිත්‍රපටි රූලවලට නොලැබෙන බවට අපිට යම් යම් සාක්ෂි හම්බෙලා තියෙනවා. ඉතින් මේ හැම එකක් එක්කම ගත්තම මට හිතෙනවා ලංකාවේ සිනමාව වෙනස් විය යුතු තැනකදී ලංකාවේ සිනමාව වෙනස් වෙලා තියෙනවා. ඒක තමයි වැදගත්ම කාරණේ සංජය මේ චිත්‍රපටිය සම්බන්ධයෙන් තියෙන.
දැන් අපි දන්නවා මීට පෙර නිර්මාණය වුණු ආර්ට් හවුස්, එහෙමත් නැත්නම් අපි කියනවා මේ කලාත්මක චිත්‍රපටිවල, මේ තරුණ පරපුර නිර්මාණය කරපු කලාත්මක චිත්‍රපටිවල එන්ටර්ටේන්මන්ට් ෆැක්ටර් එක, එහෙමත් නැත්නම් අපි කියනවා මේ විනෝදාස්වාදයේ ප්‍රේක්ෂකයාට ලබා දීම කියන කාරණේදී යම් කිසි ආකාරයක දුර්වලතනක තිබෙනවා. නමුත් මේ ශමීර් රංගනගේ මෝටර් බයිසිකල් චිත්‍රපටය කලාත්මක චිත්‍රපටයක් විදියටත්, ඒ වගේම මේ ප්‍රේක්ෂකයාට විනෝදාස්වාදයේ ලබා දිය හැකි චිත්‍රපටයක් වශයෙන් අපිට හඳුනා දෙන්නට පුළුවන්. ඔබගේ මතය මොකද්ද මේ සම්බන්ධයෙන්?
ඔව් සංජය, මම සිනමාව විනෝදය සැපය යුතුමයි කියන තැන ඉන්න කෙනෙක් නෙවෙයි. නමුත් ඔබ කියන කාරණේ යම් ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ සිනමාව අපි හිතන ඕනකට වඩා පඬිත වෙලා පඬිත වෙලා මේක පොතක් කියවනවා වගේ ගියොත් මම හිතන්නේ ඉන්ඩස්ට්‍රි එකක් විදියට තියෙන විදියක් නැහැ. මමත් පිළිගන්නවා සංජය ලංකාවේ සිනමාවේ ගැටලුව තිබ්බේ එන්ටර්ටේන්මන්ට් ෆැක්ටර් එකේ කියලා, කර්මාන්තයක් විදියට සැලකුවම. ඇත්තටම ලංකාවේ හොඳ සම්භාව්‍ය සිනමා කෘති තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් අවධානයට පාත්‍ර වෙන, විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වෙන, ඒ වගේම අවුරුදු 10ක් 15ක් තිස්සේ කතාබහට ලක් වෙන, ඒ වගේ චිත්‍රපටි කරුවෝ ඉන්නවා, ඒ වගේ චිත්‍රපටි තියෙනවා. මම හිතන්නේ අතරමැදි සිනමාව තමයි අපිට නැති වුනේ. එක පැත්තකින් අපි මතක් කරොත් එච් ඩී ප්‍රේමරත්න වගේ කෙනෙක් ලංකාවේ සිනමා විචාරක වූ හැඳින්වුවේ මධ්‍යමාවතී සිනමා කරුවා කියලානේ. එහෙම නැත්නම් යසපාලිත නානායකකාර වගේ කෙනෙක් උනත් මම හිතන්නේ. මොකද මේ සිනමා කරුවෝ ගත්තම ඔවුන් යම්කිසි විදියක සමාජමය දෙයක් අමතන අතරේ ඔබ කිව්වා වගේ මිනිසුන්ට බලන් ඉන්න පුළුවන් සිනමා කෘතියක් නිර්මාණය කරා. මම දන්නේ නැහැ සමීර මේක හිතාමතා එහෙම කරාද කියලා. එහෙම හිතාමතා කළත් නොකළත් මේ චිත්‍රපටියේ යම්කිසි විදියක ඔබ කිව්වා වගේ ප්‍රේක්ෂකත්වයට රැඳී ඉන්න පුළුවන් සරල චිත්‍රපටි ආඛ්‍යානයකුත් මේ සිනමා කෘතියේ තියෙනවා. මම හිතන්නේ මේක පතිරාජගේ මුල් සිනමා කෘති දෙකෙත් තිබ්බා. මොකද දැන් උදාහරණයක් විදියට ගත්තොත් අහස් ගව සහ පාර දිගේ ඒ චිත්‍රපටි දෙක දිව්වේ නෑ. ඒක ඇත්ත. මම හිතන්නේ අදටත් හැබැයි මිනිස්සුන්ට බලන් ඉන්න පුළුවන් චිත්‍රපටි දෙකක් මේ දෙක. ඒ කියන්නේ එක පැත්තකින් සරලව සිනමා කෘතිය නරඹලා කතන්දරයක් ග්‍රහණය කරගැනීම සහ අපි අපේ ජීවිතය අපිට ප්‍රතිනිර්මාණය වෙනවා චිත්‍රපටි තිරය තුළ. මේක වැදගත් කාරණයක් කර්මාන්තයක් වශයෙන්. අනිත් පැත්තෙන් කලකුවම මේ චිත්‍රපටි තුළ තිබ්බ තේමාමය විශේෂත්වයක් මම හිතන්නේ ඉතාම වැදගත්. දැන් ලංකාවේ මේ වගේ චිත්‍රපටියක් තමයි මචං චිත්‍රපටිය. මම හිතනවා මේ ආර චිත්‍රපටියක් ඒ මචං චිත්‍රපටිය. මම හිතනවා මේ සමීර රංගනගේ සිනමා කෘතිය ඔබ කිව්වා වගේ කර්මාන්තමය වශයෙන් යම් සිතියක ජයග්‍රහණයක් අත්පත් කරගන්න මෙවැනි විදිහට හැකිලලා තියෙනවා කියලා.
ඒ වගේම භූපති අපි මේ සිනමා නිර්මාණයේ කලාත්මක වටිනාකම එහෙමත් නැත්නම් මේ සිනමා නිර්මාණයේ අඩංගු කලාත්මක කරුණු කාරණා විශේෂයෙන්ම අනිකුත් ශ්‍රී ලාංකික සිනමා නිර්මාණවලින් කලාත්මක කරුණු කාරණාවලදී අපිට මේ සිනමා නිර්මාණය වෙන් කරගන්න පුළුවන් කොහොමද කියන කාරණේ කතාබහ කිරීමේදී විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ රංගනය දෙසට අවධානය යොමු කිරීමේදී අපිට සුවිශේෂී තැනක මේ චිත්‍රපටය තියන්න පුළුවන් කියලා ඔබ හිතන්නේ නැද්ද භූපති?
අනිවාර්යෙන්ම සංජය. මොකද මේ චිත්‍රපටිය මම හිතනවා සිනමා කරණය පැත්තෙන් ගත්තම අපි කියනවා අර ඩිරෙක්ට් කරන්න අමාරු චිත්‍රපටියක්, අධ්‍යක්ෂණය කරන්න අමාරු චිත්‍රපටියක්. මොකද මේ චිත්‍රපටියේ පැය ගාණක් බයික් එකේ ඉන්න නිසා මේ චිත්‍රපටිය විහිදලා තියෙන පරිසරය, මේ මුඩුක්කු පරිසරය දෙනකක් ඉන්න හැම වෙලේම මට මතකයි සමීරත් කරන්න කිව්වා මේ අපිට පසුතල නිර්මාණ දාලා මේ නළුනිලියෝ බෑග්ග්‍රවුන්ඩ් නළුනිලියෝ දාලා එහෙම චිත්‍රපටි කරන්න පුළුවන් රටක නෙවෙයි අපි ඉන්නේ. නමුත් ඒ පැත්තෙන් ගත්තම මම හිතන්නේ මේ සිනමා විශේෂයෙන් ඔබ කිව්වා වගේ රංගනය ඉතාම වැදගත්. මොකද ඒක ඒ පරම්පරාවට අදාළ ඒ පරම්පරාවේ චරිතවල තියෙන ගුණාංග මම කියන්නේ මම හිතන්නේ ග්‍රහණය කරගන්න හැකි වෙලා තියෙනවා. මොකද මම හිතන්නේ විශේෂයෙන් දසුන්ගේ චරිතය වුණත් තරමක් සංකීර්ණයි. උදාහරණයක් විදිහට අහස් ගව්ව චිත්‍රපටියේ ප්‍රධාන භූමිකා රඟපු චරිතවලට වඩා මේ චරිතවල තියෙන කැරක්ටරිස්ටික්ස් කියන ඒවා වෙනස්. අපි දකින උදාහරණයක් විදිහට මේ චිත්‍රපටයේදී මේ චිත්‍රපටයේ ඉන්න දෙන්න ඉතාලම මේ පිරිමිලා ඉතාලම පහළපාද රංගන කියන චරිතය, ඒ රංගන බොහොම පහළ ලුම්බරපාන්තික චරිතයක් විදිහට බිහි වෙලා අපිට චිත්‍රපටයේ පෙනුනට ඔහු එක පැත්තකින් මේ අපි දන්නා වෙළඳපළ සමාජය ගැන ඔහුට ඉඟියක් තියෙනවා. ඔහු යම් කිසි දෙයක් දන්නවා. ඔහු දන්නවා මෙතන හැසිරෙන්න ඕනේ කොහොමද කියලා. ඔහු දන්නවා ගිහිල්ලා සුපර් මාකට් එකේ බඩු ගන්න ඕනේ කොහොමද කියලා. ඔහු දන්නවා ගිහිල්ලා මේ ඩ්‍රෙස් ඇඳලා එතුමක් ටෙස්ට් කරලා බලලා එන්න පුළුවන් කියලා. ඒ වගේම ඔහු ගෙදර තරමක ඒ වගේ සමාජයක තියෙන බැරි විදිහේ සුවඳ විලවුන් පාවිච්චි කරනවා. මම හිතන්නේ මේ වෙළඳපළත් එක්ක තියෙන සම්බන්ධයත් එක්ක, නමුත් ඒ පිළිබඳව බොහොම අර අර අපි කියන එක ඒකටම දිය වෙච්ච ගුණාංගයක් සමාජ ලක්ෂණ පිළිබිඹු කරනකොට මම හිතන්නේ මේ චිත්‍රපටියේ සියලුම ගුණාංග ලංගනේ විතරක් නෙවෙයි මගේ පැත්ත මම දකින සිනමාව ඇතුලේ සිනමා ඡායාරූපකරණය, ඒ වගේම පසුසල් නිෂ්පාදනය, මේ හැම දෙයක්ම මම හිතනවා යම් ප්‍රමිතියකට බිහි වෙලා තියෙනවා. ඒක ඇත්තටම අමාරු වැඩක්. ඔහුගේ චිත්‍රපටියේ බජට් එක බලපුවම, චිත්‍රපටියට ගියපු වියදම් එක්ක බලපුවම මම හිතනවා ඉතාම සාර්ථක චිත්‍රපටියක් සහ ලංකාවේ අමාරු ගිය වගේ චිත්‍රපටි කරන්න ඇත්තටම.
ඒ මනමාලේ නම් නාකි පාටයි. මම හිතන ප්‍රපෝසල් එකක් වෙන්නේ නැති.
කෙල්ල බොඩි
ඉර පායනවා. දවස උදා වෙලා හෙටත් උදා වෙනවා. දවස උදා වෙලා හෙටත් උදා වෙනවා. ඒත් අපිට නෙවෙයි.
මේ දිනවල ශ්‍රී ලංකාවේ කතාබහට ලක්ව ඇති සිනමා නිර්මාණයක් වන මෝටර් බයිසිකල් කියන සිනමා නිර්මාණය පිළිබඳව අද අපි නුදුරු සිනමාවෙන් කතා බහ කරන්නේ. මේ කතා බහට දැන් අපි සම්බන්ධ කරගන්නවා සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා ශමීර රංගන. ශමීර අපි ආයුබෝවන් කියලා මුලින්ම ඔබව පිළිගන්නවා.
ආයුබෝවන්.
ශමීර පළමුවෙන්ම දැනගන්නට කැමතියි දැන් අපි මේ කතා බහේදී අවධානය යොමු කරන කාරණයක් තමයි ඔබ මේ සිනමා නිර්මාණයේදී පාදක කරගෙන තියෙන තේමාව. විශේෂයෙන්ම අපි දැක්ක පසුගිය වකවානුව තුළ විවිධ තරුණ සිනමා නිර්මාණකරුවන් ශ්‍රී ලංකාවේ විවිධ තේමාවන් ඔස්සේ සිනමා නිර්මාණ බිහි කරන ආකාරය. විශේෂයෙන්ම අපි දැක්ක යුද්ධය ආශ්‍රිත සිනමා නිර්මාණ වැඩියෙන් බිහිවන ප්‍රවණතාවයක්. නමුත් දැන් ඔබගේ පළමු වෘතාන්තමය චිත්‍රපටය ආදරය තාරුණ්‍ය කියන තේමාව මුල් කරගෙන තමයි ඔබ බිහි කරන්නේ. මේකට හේතුව මොකද ශමීර?
ඇත්තටම මේ දැන් මම චිත්‍රපට සහ අධ්‍යක්ෂලක් විදිහට ලංකාවේ අධ්‍යක්ෂක ගණනාවක් යටතේ වැඩ කරා සහ ඒ වැඩ කළා මට ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඒ වගේම මේ ගොඩක් අධ්‍යක්ෂරු වැඩ කරද්දි මම පිටිපස්සටලා බලන් හිටියා ඒගොල්ලෝ මොකද කරන්නේ කියලා. ඉතින් ඒ වගේම ඔබ කිව්වා වගේම පසුගිය කාලේ ලංකාවේ සිනමාව සම්බන්ධයෙන් විවිධ මේ රැලි ආවයි කියන්නේ යුද්ධය සම්බන්ධයෙන් කතා වෙන චිත්‍රපට, ඊට පස්සේ පොමුණාට පස්සේ රජකතා, ජාතක කතා, ඊට පස්සේ විකට චිත්‍රපට වෙනවා දෙවි. ඉතින් ඒ අතරතම මමත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් විදිහට මේ මගේ චිත්‍රපටයත් එළියට එන්නේ. එතකොට මම කල්පනා කරේ මොකක්ද මම කරන්නේ, මොකක්ද මට කියන්න තියෙන්නේ කියන කාරණාව චිත්‍රපටයකින්. ඒහිදී මම කල්පනා කරා මේ මම මගේ චිත්‍රපටය ප්‍රස්තුත කරගන්නේ මොකක්ද කියන එක. එතකොට මේකේ කතා කරන්නේ කොළඹ නගරයේ ජීවත් වෙන නාගරික තරුණයෙක්ගේ ජීවිතය ගැන, ඔහුගේ සීන ගැන, බලාපොරොත්තු ගැන, ආදරය ගැන. ඉතින් මේ මේ ප්‍රස්තුතය මට එන්නෙම මගේ පොඩි පෞද්ගලික එක්ස්පීරියන්ස් එකක් එක්ක අත්දැකීමක් එක්ක අපි අපේ ජීවිත දිහා හැරලා බලුවම අපිට අපේ ජීවිතේ විතර විශේෂ මට්ටමේ කතන්දර තියෙනවා. මම හිතුවා එවැනි දෙයක් ගැන කතා කරන්න දැන් මේ චිත්‍රපටයේ පාදක වෙන්නේ මේ දැන් මම මගේ තරුණ කාලේ මෝටර් බයිසිකල් වල මම බොහොම ආසයි. මම ප්‍රිය කරන බයිසිකල් වල වාහන වලට මම හරි ආසයි. ඉතින් මට මේ මෝටර් බයිසිකලයක් විලදී ගන්න හැකියාවක් ප්‍රේ ශක්තියක් මට තිබුණේ නැහැ. මගේ තාත්තත් කුඩා කාලේ මිය යනවා. මගේ මව අමාරුවෙන් තමයි මගේ පවුල ගොඩනගන්නේ. ඉතින් ඒව වටපිටාවක් ඇතුලේ ඒ මම ආස කරන බයිසිකලය ගන්න පුළුවන් හැකියාවක් මට වටපිටාවක් හැදෙන්නේ නැහැ. ඉතින් පස්සේ මගේ මවගේ මැදිහත් වීමෙන් තමයි මම බයිසිකලයක් ගන්න. ඒකත් කොහොම පරණ වෙච්ච බයිසිකලයක්. මම බලාපොරොත්තු වෙන බයිසිකලයක් නෙමෙයි. මෙන්න මේ ප්ලොට් එක මේ ප්‍රස්තුතිය තෝරගෙන තමයි මම මෝටර් බයිසිකල් චිත්‍රපට රචනා කරන්නේ. මට හිතුණා මේ අත්දැකීම ලාංකීය සමාජ ජීවිතන අපිට අපේ තරුණයන්ට මේ හැමෝටම අඩු වැඩි වශයෙන් මේ අත්දැකීම තමන්ගේ ජීවිත ඇතුළේ තියෙන තරුණෙක් ආසයි බයික් එකක් ගන්න, ඒකේ ඉගිලිලා යන්න ආසයි, ආදරය කරන්න ආසයි. මේ කාරණා කරුණු කාරණා මේ අපිට පොදු අපේ ජීවිතයේ අඩු වැඩි වශයෙන් අපි මූලික කාරණා ටික එකතු කරලා තමයි මම මෝටර් බයිසිකල් චිත්‍රපටය හදන්නේ.
ශමීර දැන් මේ චිත්‍රපටයේ කලාත්මක කරුණු කාරණා පිළිබඳව කතා බහ කරනකොට මේ චිත්‍රපටයේ රංගන ශිල්පීන් රංගනයේ යෙදෙන ආකාරය අපිට අනිකුත් ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් දකින චිත්‍රපටවලින් ටිකක් වෙනස් ආකාරයක රංගන ක්‍රමවේදයක් අපි දකින, ටිකක් ස්වාභාවිකත්වයට වඩා ලං වූ රංගන ක්‍රමවේදයක් අපි මෙහිදී දකින්නේ. අධ්‍යක්ෂකවරයා විදිහට මේ රංගන ශිල්පීන් තෝරා ගැනීමේදී, මේ රංගන ක්‍රමවේදයන් තෝරා ගැනීමේදී ඔබ අනුගමනය කළ ක්‍රමවේදය මොකද්ද? ඇයි මේ වගේ රංගන ශිල්පීන් තෝරාගත්තේ මේ සිනමා නිර්මාණයට?
ඔව් මට අබ්ලිසම වුණේ මගේ කතන්දරේ කියන්න ඒක කොහොම දැනෙන විදිහට මිනිස්සු අතර අරන් යන්නේ කොහොමද කියන එක. ඒක අපි අරන් අපි මේ කතාව කියන්නේ රංගන ශිල්පීන් හරහා නළුලියන් හරහා තමයි මේ කතන්දරේ කියන්නේ. ඒ නිසා මේ විවිධ චරිතවලට විදිහට තෝරගනිද්දී මම කල්පනා කරා මේක ඇත්තක් විදිහට, මේක ඇත්ත වගේ ප්‍රතිනිර්මාණ කරන්න පුළුවන් පිරිසක් යොදාගන්න. සමහර අවස්ථාවල මේ චරිත මේ ෆිල්ම් එකේ චරිත රඟපානවා ඇත්තෝ මිනිස්සු. දැන් උදාහරණයක් විදිහට මේකන මේ ෆිල්ම් එකේ වික්ටෝරියා පාර්ක් එකේ ඉන්න මුරකරුවා ඉන්නවා, සිකියුරිටි ගාඩ් කෙනෙක්. ඔහු අදරත් වික්ටෝරියා පාර්කේ ඉන්න සිකියුරිටි ගාඩ්. ඔහු ඒ චරිතේ ඔහුගේ චරිතය නිරූපණය කරනවා. ඒක පුදුම ලයිව් ගතියක් තියෙනවා. ඒක හරිම අපිට දැනෙනවා වැඩි. ඒක රඟපානවද කියලා තේරෙන්නේ නැහැ. ඒතකොට මේ තව තැනක් තියෙන තව චරිතයක් ඉන්න මේක කුරුල්ලු විකුණන මිනිස්සෙක්. ඔහු අදරත් කිරුළු පනහන්දි කුරුල්ලු විකුණනවා. එවැනි මේ අපි සැබෑ ලෝකේ දැකපු දේවල් මම එතනින් උගුල්ල අරගෙන මේ චිත්‍රවලින් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා මම ඒ අනුගමනය කරන උපක්‍රම බොහොම තදින් ප්‍රේක්ෂකයට කාව දුනා, ඒක දැනුණා. ඒ නිසා තමයි මේ තාත්විකත්වය අපිට ගොඩනගන්න පුළුවන් වුණේ චිත්‍රපටය ඇතුලේ. ඉතින් ප්‍රධාන චරිත සඳහා නළුලිය තෝරගන්න විදිහත් එහෙමයි. ඒ උදාහරණයට මගේ මේ ප්‍රධාන චරිත නිරූපණය කරන දසුන් පතිරණ, ඔහු මරදානක දේශ තරුණෙක්. මම බොරැල්ලි ගැන මේ කතා කරන නාගරික තරුණෙක් ගැන. දසුන් ගත්තම ඔහුගේ චරිත ලක්ෂණ ඇතුලේ, ඔහුගේ චර්යාවන් ඇතුලේ, ඔහු ඇසෙන විදිහ ඇතුලේ මේ නාගරික තරුණගේ ලක්ෂණ ඔහුගේ චරිතය ඇතුලේ තියෙනවා. මම ඔහුව කලින් දැක්කා. ඒක තමයි මම ඔහුව තෝරගන්නේ. ඒක තමයි මම මේකේ ප්‍රධාන නිලියට තෝරගන්නකොට මම සමන්ලිය තෝරගත්තේ ඔඩිෂන් එකක් කියලා. සමන්ලිය වගේම ලංකාවේ ප්‍රසිද්ධ නළුලිය කීප දෙනෙක් මම බැලුවා. ඒ ඔඩිෂන් එකක් කියලා මට ඒක දි තේරුම් ගියා සමන්ලිය මේක ඉතාම හොඳයි කියලා. මොකද ඇයට පුළුවන් බොහොම මේ චරිතයක බොහොම සියුම් තැන් ස්පර්ශ කරන්න. ඒක හරි දක්ෂ දිරයක් කරනවා. ඒ නිසා මම ඈව තෝරගත්තා. ඒ වගේම ප්‍රවීණ අය, වීනා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, කුමාර පෙරිමාදුර වගේ අය මම මේ සඳහා තෝරගත්තා. ඒගොල්ලන්ගේ ලැබිච්ච දායකත්වයේ සහයෝගය මම හිතනවා මේක ඇතුළේ ඔබ කියන ඔය තාක්ෂිකත්වය ගොඩනගන්න මනහ පිටුවහලක් වුණා කියලා මම හිතන එක එක්තරා පැත්තකින් සාර්ථකයි කියලා.
මේ සියලුම කරුණු කාරණා අතරේ දැන් මේ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ තිරගත වෙමින් තිබෙන මොහොතක අපි ඔබත් සමග කතා බහ කරන්නේ. කොහොමද මේ චිත්‍රපටයට ප්‍රේක්ෂකීන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ශමීර?
ඇත්තටම අපිට පුළුවන්කම ලැබිලා දුනා ලංකාවේ සාමාන්‍ය මිනිස්සු අතරට යන්න, සාමාන්‍ය ජනතාව අතරට යන්න, ඔවුන්ට ෆිල්ම් එක දනවන්න, ඔවුන්ට දැනෙන්න, ඔවුන් මේ ෆිල්ම් ගැන කතා කරන්න පුළුවන් මට්ටමට මේ සංවාදයක් ගොඩනගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට තරුණ අතර මේ චිත්‍රපටය ඉතාම ජනප්‍රියයි. ආදරය කරන අය, ආදරය කරමින් ඉන්න මේ හැමෝම මේ ෆිල්ම් ගැන කතා කරනවා. මොකද හේතුව තමයි මේ ෆිල්ම් ගැන කතා කරන්නේ ඒගොල්ලන්ගේ ජීවිතය ගැන, ඒගොල්ලන් ඉදපු අත්දැකීම් ගැන. ඒගොල්ලන්ට ඒගොල්ලන්ව හම්බෙනවා මේ ෆිල්ම් එක ඇතුලේ. තමන්ට තමන් මුණ ගැහෙනවා, තමන්ගේ ජීවිතේ කැකෑරෙනවා, තමන්ගේ ජීවිතේ වෙච්ච සිදුවීම් ටික මතක් වෙනවා. ඒ නිසා ඒගොල්ලන් මේ ෆිල්ම් ගැන ආදරය කරනවා. උදාහරණයක් ෆිල්ම් එක බලපු ගොඩක් අය ෆිල්ම් එක බලලා ඉන්න Facebook එකේ මොනවා හරි ලියනවා, එයාලා ෂෙයා කරනවා, එයාගේ බයිසිකලේ ෆොටෝ එකක් Facebook එකට අප්ලෝඩ් කරනවා, එයාගේ ජීවිතේ ගෙවිච්ච අත්දැකීම් ටික ඒගොල්ලන් විස්තර කරනවා. ඒ වගේ මේ සාමාන්‍ය මිනිස්සු විචාර කිව්ව නෙමෙයි එවැනි මිනිස්සුන්ට මේ ෆිල්ම් එක දැනන්න තියෙනවා. ඒ නිසා මම හිතනවා මම එක්තරා විදිහකට මම සාර්ථකයි සහ අපි ජයග්‍රහණයක් අත්කරගෙන තියෙනවා මේ 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 සාමාන්‍ය මිනිස්සු දිනා ගන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි සතුටුයි සහ මේ හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. සමහර අය කතා කරලා කියනවා
ඒවගේ මේ ඒ තමාරය දන්න දන්නට ෆිල්ම් එක බලන්න කියලා කියන එවැනි මේ පොඩි ප්‍රවණතාවයක් තියෙනවා මේ ෆිල්ම් එකත් එක්ක. ඒක ලොකු දෙයක්.
මේ චිත්‍රපටයේ පිළිබඳව පසුගිය දිනවල අධ්‍යයනය කරනකොට මාදුටු කාරණයක් තමයි ශමීර මේ සමහරක් ਵਿਚාරකීන් කියලා තිබ්බ ඔබ මේ චිත්‍රපටය තවත් චිත්‍රපටයක කොපියක් විදියට තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා අධ්‍යක්ෂකවරයා විදියට මේ සඳහා ඔබට ලබා දෙන්න තියෙන පිළිතුර මොකද්ද?
මම කියන්න තියෙන්නේ ඉතින් ඒක චිත්‍රපටය බලලා තමයි තේරුම් ගන්න වෙන්නේ. ද මේ චිත්‍රපටය කතා කරන්නේ පොළවේ තියෙන කතාවක් ගැන. මේක අපේ කතාවක්, අපේ ජීවිත ඇතුළේ තියෙන කතාවක්, අපේ කිට්ටු කතාවක්, බොහොම ආසුර දෙන සුරංගනා කතාවක් නෙමෙයි. ඒක තේරුම් ඒක චිත්‍රපටය දෙකම බලද්දි මේ ප්‍රේක්ෂකට තේරුම් ගන්න පුළුවන් මේ මෝටර් බයිසිකලේ අතර ඉන්න කොතනින්ද කියලා. ඉතින් ඒක ඒ සම්බන්ධයෙන් මට මොකුත් කියන්න බෑ. ඒක ෆිල්ම් එක බලලා මේ ඔඩියන්ස් එක තීරණය කරන්න ඕනේ.
අපි සමගින් කතා බහට එකතුනේ මෝටර් බයිසිකල් සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා ශමීර රංගන. මෝටර් බයිසිකල් සිනමා නිර්මාණයේ මේ ගීතයත් සමගින් අදට නොදුරු සිනමාවෙන් අපි සමගට යන්නට සූදානම් වන්නේ. ඔබට පුළුවන් පසුගිය නොදුරු සිනමා විශේෂාංග සමගිනුත් මෙවර නොදුරු සිනමා විශේෂාංගයේ සමගිනුත් එක්වන්නට අපගේ වෙබ් අඩවිය ඔස්සේ. අපගේ වෙබ් අඩවිය තුළ නොදුරු සිනමාව ඇතුළු අනෙකුත් මාසික විශේෂාංග සඳහා වෙන්නුණු වෙනමම අංශයක් ඇති බවත් මතක් කර දෙන්නට කැමති. sbs.com.au/sinhali අපගේ වෙබ් අඩවිය එළබෙන මාසයේදීත් හමුවෙමු තවත් මෙවන් සිනමා නිර්මාණයක් සමගින්.
Hayyen yanna.